මේ තව මේ නිරුක්ති පිළිබඳ ප්‍රශ්න කීපයක් මත් එවින් තියෙන එකත් පොඩ්ඩක් හරි කියා දෙන්න වෙනවා. අරලු බුළු නෙල්ලි යන සාක බිහි වූයේ මිනිසුන්ගේ කුමන කුමන ස්වභාවයක් දුරු වුණාමද කියලා මේ අහන්නේ. කුමන ඥානයක් නැහනම් මොන හරි දැනුමක් දුරු වුණාමද කියලා. ලෝකයේ ආරම්භයේදී පටන් ගන්නෙ ධර්මයෙන්. ධර්මය කියන්නේ නිර්වාණ ධර්මයෙන් නෙමෙයි. ලෝක ධර්මයේ මුලක් තියෙනවා. සද්ධර්මයේ සහ අසද්ධර්මයේ. ධර්මයේ සහ අධර්මයේ. මේ ආදි වශයෙන් අපි ධර්මයේ කියලා කොටසක් තියෙනවා. ඒ ධර්මයන්ගේ ලෝක ධර්මයන්ගේ තියෙන සුද්ධ තැන. එතන දස අකුසල ධර්ම නැහැ. දස කුසලයන්ගේ යුත්තවයි තියෙන්නේ. එන මූලිකවම ලෝක සත්‍යය මේ ලෝක ආරම්භයේදී හටගන්නේ. ප්‍රාණඝාත නොකරන, අදත්තාදාන නැති, කාමිත්‍යාචාර නැති, බොරු කේලම් පරස වචන ප්‍රලාප නැති, ලෝභ තරහ මෝඩ නැති. මෙන්න මේ කියන්නා වූ දස අකුසලයෙන් තොර ලෝක ධර්මයක් තියෙනවා, සුද්ධ ධර්මයක්. අන්නේ සුද්ධ වූ ධර්මයේ තමයි ඉස්සෙල්ලාම ලෝකේ පහළ වෙන සත්‍යයගේ ඇසුරේ තියෙන්නේ. නැනම් බ්‍රහ්ම කල්පික මිනිස්සේ ඇසුරේ. මෙන්න මේ විලාවේදී ලෞකික හරියේ උපරිම ඔය තියෙන්නේ. මේකේ මූලිකම අවස්ථාවේ ලෝකේ පහළ වෙන මූලික සත්වයා, නැනම් මූලික මිනිස්සයා, තමන්ගේ ශාරීරියේ ස්වයං ප්‍රභා ආලෝකයක් ඇති බ්‍රහ්මයන්මින් ප්‍රීති ආහාර කරගත චිත්තජ රූපයන්ගේ ශරීර පෝෂණය වෙන අය මිසක් කටෙන් කෑමක් ආහාර කරන ජීවත් වෙන කොටසක් නෙමෙයි සූක්ෂම ශරීර. බ්‍රහ්ම ලෝකේ නැන්නම් පළවෙනි දැහන් තලයේ ඉඳලා එතනින් චුත විලා උප්පත්තිය ලබන ආකාශගත මිනිස්සු කොටසක් වශයෙන් ආකාශචාරීව ඉන්නේ. සියුම් ශරීර, දිව්‍යමය ශරීර වාගේ. සාමාන්‍ය අද මේ මස් ඇහැෙන් පේන ශරීර නෙමෙයි. නමුත් එක්තරා සුවඳ මට්ටමක ශරීර තියෙනවා. සුවඳේ ස්වභාවය අල්ලන්න පුළුවන් එකක්, අතින් අහුවෙන එකක් නෙමෙයි. නමුත් සුවඳ කියලා දෙයක් ලෝකේ තියෙනවා. ගඳ කියන එකක් තියෙනවා, අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් තියෙන බව නාහයට දැනෙනවා. අදපත ගාලා හෙව්වට අහුවෙන්නේ නැහැ. ඇහැට පේන්නේත් නැහැ ওই දෙකම. ගඳයි සුවඳයි ඇහෙන් බැලුවට පේන්නේ නැහැ. ඉතින් ඇහෙන්නේත් නැහැ. හැබැයි නාහයට දැනෙනවා. ගඳ තියෙන බව, සුවඳ තියෙන බව. මෙන්න මේ වගේ මේ සුවඳ කියන මට්ටමින් තමයි ඉස්සෙල්ලා මේ ශරීර හටගන්නේ. මේකට කියනවා දස අකුසලයෙන් වෙන් වෙලා ඉන්නකොට සුචරිත සුවඳයි. නැන්නම් පුණ්‍ය සුගන්ධය, සීල සුගන්ධය. මෙන්න මේ සුගන්ධ ගුණයක් තියෙනවා. ඉතයි ශාරීරියේ සුවඳයි. කර්මජව පහළ වෙනවා. කර්මයෙන් චිත්තයෙන් පහළ වෙලා හිටම් පහළ වෙච්ච ශාරීරියේ ඔන්න ඔය කියන සුගන්ධ ස්වභාවයෙන් යුක්තයි. අති සූක්ෂමයි. මෙන්න මේ කියන ශරීර වලින් තමයි ඉස්සෙල්ලාම බ්‍රහ්ම කල්පික මිනිස්සේ පහළ වෙන්නේ. මීයයි ළඟ තමයි ලෝකේ තියෙන නියම සාරත්වයේ තියෙන්නේ සාරධර්ම. ওই සාරධර්ම ක්‍රමක්‍රමයෙන් ওই සත්‍යය ඇවිදින මේ ලෝකේ පදිංචි වුණාම එක්තරා වෙනසක් වෙනවා. ඒ සාරධර්මයන් නිසා හටගන්න වෙනස. මොකද සාරධර්මයන්ට සාරධර්මයන්ගේ යුත්ත වුණාට කාමයේ බලාපොරොත්තු වෙච්ච හිතකින් තමයි මේ ලෝකේ ආරම්භ වෙන්න පටන් ගන්න. සම්පත්තිකර මහා මේඝ වර්ෂාව කියන එකක් හැදිලා තමයි ලෝකේ ආරම්භය පටන් ගන්න. මහා මේඝයක් කිව්වේ එක්තරා වාෂ්ප හුලං වැඩි වාෂ්පයක්. ඒ මේඝකින් තමයි චිත්තජ රූප හටගෙන අර බ්‍රහ්මකල්පික මිනිස්සු මුලින්ම අටගත්ත මුල් කාලෙදි කාම ආස්වාදින හැ එකතු වෙලා සන්තෝෂයෙන් ඉන්න, එකතු වෙලා කතා බහ කර කර ඉන්න, ඒවා මිසක් වෙන කාම බැඳීමකින් නෙමෙයි ඉස්සෙල්ලා හටගත්. බොහොම පැහැපත් හිතකින් යුත්ව රණ්ඩු වෙන්න තරහ වෙන්න නෙමෙයි. සමගියෙන් සමාදානින් එක් වෙලා අපිට ඉඳ ඇන්නම්. හොඳින් ඉඳ ඇත්නම් සතුටක් නේක. මෙන්න මේක තමයි කාමයන්ගේ මූලිකම අදහස. මනුස්ස වෙන්න. අර බ්‍රහ්ම තත්ත්වයේ තියෙන එක ඈත් වෙලා ඉන්න එක. ලඟ වෙලා ඉන්න එක නෙමෙයි උදකලාව ඒකලාව ඉන්න එක. දැන් ඒකෙන් ක්‍රමක්‍රමයෙන් ඇවිදලා ලඟ වෙලා හොඳින් ඉඳ බලාපොරොත්තු යාළු වෙලා ඉන්න. මිත්‍රව ඉන්න. මෙන්න එහෙම ගති ලක්ෂණයක් එනවා. මෙන්න මේ ගති ලක්ෂණයට ප්‍රිය කරනවා. ඒ ප්‍රිය කිරීම තමයි මූලික මනුස්ස සංකාරය. එතනින් තමයි ආරම්භ වෙන්නේ. අන්න ඒක මුල් කරන්නේ සම්පත්‍ති කර මහා මේඝ වර්ෂාව කියලා එකක් හට ගන්නවා. බාහිර ලෝකයේ හැදෙනවා. අර චිත්ත ස්වභාවයට අනුකූලව විදෙන ශක්තියකින්. අන්නේ ශක්තිය කැටි වෙලා තමයි මහා වර්ෂාවක් බවට පත් වෙලා ජලගෝලයක් හැදිලා. මේ මහා පෘථිවිය සම්පූර්ණ එක ජල කඳක් වෙනවා. මේ ප්‍රදේශේම. ඒක ජල කඳක් කියලා එහි නවතින්නේ නැහැ. ඒක පරිවර්තන වෙනවා. සතර මහා භූතයන්ගේ පරිවර්තනයන්ගේ ක්‍රමක්‍රමින්. ඒක සුවඳ ආලේපයක් කළා වාගේ. අර කිරියොල මිදෙන කිරියොදේ වාගේ. බොහොම සුවඳ රසවත් දෙයක් හැදෙනවා පටලයා. මෙන්න මේ පටලේ හරි සුවඳයි. අර සුවඳ මට මේ ශරීරය ඇති සියුම්මයිට මේ සුවඳ ආහාරයක් වෙනවා. ඒක ආග්‍රාණය කරන අපි අද ආග්‍රාණය කරනවා වගේ ඒගොල්ලන් ශරීරයට ඒක උරා ගන්නවා. උරා ගත්තාම ඒ මට්ටමට ගණී භාවන වෙනවා. ඒ සුවඳ ප්‍රිය කරනවා. ඒ සුවඳ එනතන හොයාගෙන ලං වෙනවා පොළොවට. එන්නේ එන්නේ සුවඳත් වැඩි. සුවඳ අංශු එකතු වෙලා හිටන් ශරීරත් ගණී භාවන වෙනවා ටිකෙන් ටික. පොළොවට ආවට පස්සේ මොකද ඉන්නේ පොළොව ඇසුරු කරගෙන මේ සුවඳ ආග්‍රාණී යනකොට රසනහර හැදෙනවා. ක්‍රමක්‍රමයෙන් හැදිලා අර පොළොවේ රසය දිවගාලා බලනවා. දිවගාලා බලුවහම අර රසයේ මහා විහිරයක් එනවා. ඕක පුරුදු වෙනාට බ්‍රහ්ම කල්පික ඒ මූලික මනුස්සයින්ට. ඊට පස්සේ ඒව කණ්ඩ පටන් ගන්නවා. ඒක කයෙන්ට පටන් ගන්නකොට ක්‍රමක්‍රමයෙන් මේ ශරීර බලවත් වෙනවා. හැබැයි ඉතලා කණ්ඩ පටන් ගන්න නෙමෙයි අපි වාගේ මේ ගණී බවන කටකින් එහෙම අහුරු අරගෙන නෙමෙයි. යම් කිසි දෙයක් ඔය බොහොම සියුම් සුගන්ධයක් වශයෙන් තමයි උර උරා ගන්නෙ. නව ශරීරයේ ගණී බවන වෙන්න වෙන්න ඒ ගණීව මදි වෙනවා. අන්න එහෙම කල්යන්න යන තමයි ගණී බවන දේ කණ්ඩ හේතු වෙන ගයක් හැදුනහම ගණී බවන ආහාරය නොගත්තොත් ඒ කයට මදි වෙනවා. ඉතින් සොයන් ජාතව ලෝකේ හටගෙන තියෙන මේ ආලේපේ හටගත් එක තමයි ඉස්සෙල්ලා ගන්න පටන් ගන්න. මෙන්න මෙහෙම පටන් ගත්ත ලෝකේ ඉස්සෙල්ලා රස තෘෂ්ණාව හට ගන්නවා. ඒ තෘෂ්ණාවන්ගෙන් පවා රස තෘෂ්ණාවෙන් නික්මිලා ගන්ධ රස ස්පර්ශයන්ගෙන් නික්මිලා හිටපු බ්‍රහ්ම තත්ත්වය දැන් ගන්ධයෙන් පටන්ගෙන ඇදිලා රසයට ආවා. ওই රස තෘෂ්ණාව නිසා තවත් එන්නේ එන්නේ වර්ධනෙලා ශරීර ගණී භාවන වෙනවා. ගණී භාවන ශරීරයන්ගේ විවිධාකාරයෙන් ඉතිරි ලක්ෂණ තිබුණාට ඉතිරි අංග විහිදෙනවා. පුරුෂ ලක්ෂණ තිබුණාට පුරුෂ අංග විහිදෙනවා. ඉත්‍රි පුරුෂ වෙනස දකින්නවා. එතකොට ස්පර්ශකාමියක් හට ගන්නවා. පංචකාමියකින් ස්පර්ශකාමිය හට ගන්නකොට කාම ලෝකයක් හැදෙනවා. ක්‍රමයෙන් එන්නේ. මෙන්න මේ தත්ත්වයට ආපුහම තවම දස අකුසල් කරන தත්ත්වයට ආවේ නැහැ. හැබැයි කාමියන්ටත් බැස්සා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් යනකොට මොකද වෙන්නේ? අර ආහාරයත් එන්නේ රළු බවට පත් වෙනවා. මොකද මනස රළු වෙනකොට මනස ඒ ගුණයන්ගෙන් එන්නේ පහත් වෙලා කාමයන්ට වැඳිනකොට අර ආස්වාද දුන්න බාහිර ලෝකේ ආහාරයත් ඊට අනුකූලවම රළු බවට පත් වෙනවා. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් හැදෙනවා. අර ශරීරය හැඩ ගැහෙනකොට සසලදී තිබිච්ච හුරු පුරුද්ද ඒවට එකතු වෙනවා ශරීරය හැඩ ගැහෙන්න. ඉත්‍රිෙන්ද ඉත්‍රි ශරීරات පුරුෂෙන්ද පුරුෂ ශරීරات හැඩ ගැහෙනවා වාගේම. ඒ කෙනාගේ ගති ලක්ෂණ වල සසරිත විච පුරුද්දට අනුව මේ ශරීර වල වර්ණ වෙනස් වෙනවා. හොඳ චිත්ත ප්‍රසාදයෙන් හිටපුවාගේ ශරීර ප්‍රසාදයේ වැඩි. ওই තරයන් එහෙම ඉඳලා සසර පුරුද්ද විචාගේ ප්‍රසාද අඩු වෙනවා. වර්ණ ભેදයක් හැඩ ගන්නවා ඒ අය අතරේ. හරගින් ලස්සනයි එක පැත්තකට වෙනවා. ඒගොල්ලෝ එක ගොඩක් වෙනවා. කැත අය පිළිගන්නේ නැහැ ඒ අය. ඒ අය තව ගොඩක් හැදෙනවා. හැබැයි අපි කැතයින කියලා ඒගොල්ලෝ මැඩ වෙන්න පටන් ගන්නවා. ලස්සන කට්ටිය ගොඩ වෙන්න පටන් ගන්නවා. අපි තමයි ගොඩ උඹලා මඩ. ඒ ගොඩ වෙච්ච කට්ටිය හින්න ගොඩක් ඇවිල්ලා මඩවන කට්ටිය මඩවනකොට උඹලා කැතයි උඹලා අපි වාගේ නැහැ උඹලාට අපි වාගේ ලස්සන හැඩක් නැහැ මේ විදිහට කියලා උඹලා පාට ආඩුයි ඔය ආකාරයෙන් ඒ යට නීච කරනවා ගොඩයි මඩයි ලෝකේ හට ගන්නවා අර තිවිච්ච සොයන් ජාත රස ඔක්කොම ඉවරයි මේ එකින් එකට දස අකුසලියට ලං වෙන හැටි මෙන්න මේ ක්‍රමයට ගිහිලා යන ක්‍රමයක් ඕක විග්‍රහ කරලා තියෙනවා බුදුරන් වහන්සේ ලෝකෝත්පත්ති වංශ කතාවල විග්‍රහ කරලා තියෙනවා අග්ගඤ්ඤ සූත්‍රය ආදී තියෙනවා ඉතින් මෙන්න මේ ක්‍රමයට ගිහිල්ලා ඒක කොටසයි නමුත් බුදුරන් වහන්සේ ඉංහාමින් ගස්වල ලං හැදෙන හැටි ඔච්චර විග්‍රහ කරන්න ගිහින්නේ නැහැ නමුත් ඔක සාමාන්‍යයට ගෝචර දෙයක් සාමාන්‍ය ශ්‍රාවකින්ටත් ඔක ගෝචර වෙනවා ක්‍රමී දැනගත්තහම මෙන්න මේ ක්‍රමයට ගියාට පස්සේ මොකද වෙන්නේ සාර ධර්ම තියෙන තාක්කල් අපිට කිසිම රෝගයක් නැහැ. සාර ධර්මයන්ගෙන් සියල්ලෝ පූර්ණව ඉන්නේ. එදා ලෝක විපරීතියක් වෙලා නැහැ. වෛරය ආශ්‍රය කරලා වෛර වෙන දෙයක් කරලා නැති නිසා ලෝකේ වෛරස් හැදිලා නැහැ. බාල ඉරියව් වලට වැහැලා නැති නිසා බැක්ටීරියා කියන බැක්ටීරියා හැදිලා නැහැ. මට වයින්වා දැන් බැක්ටීරියා වලට නිරුත්ති කියනවා කියලා. ඔවා සිංහල දන්නේ වෙයි කියලා. වෛරස් බැක්ටීරියා හැදෙන්නේ වෛරය ආශ්‍රය කිරීමේ ප්‍රතිඵලය වෛරස් බැක්ටීරියා කියන්නේ ලා බාල ළමා ඉරියව් කුංචි ළමයින්ගේ නෙමෙයි බාල ඉරියව් කියන ඒවා තියෙනවා බාලයාගේ වැඩ අසේවනාච බාලාන බාලයෝ කරන වැඩ තියෙනවා ප්‍රාණඝාත දත්තාදාන කාමිත්‍යාචාර ආදී බාලයින්ගේ වැඩ ওই දස අකුසල්ම බාලයින්ගේ වැඩ ওই බාලේ වැඩවලට මිනිස්සයා වැස්සහම ඒ බාල ඉරියව් වලට අනුකූලව බැටි ඉරියා හැදෙනවා. බැටි කියන්නේ බාල දේවල්. ඉරියා කියන්නේ ක්‍රියාකලාප. බාල ක්‍රියාකලාපයන් නිසා හටගත ඵලයක් තියෙනවා. ඒකට බැටි ඉරියා කියලා මොන කවුරු නම දැම්මත් සද්දේ රාමයේ උච්චරයි සද්ද නිරුක්තිය. ඒකෙන් තමයි ඒව හටගන්නේ. ওই රෝග මුල. අපි ළඟ තිබිච්ච හරය. නැන ওই සාර ධර්ම ඉතින්ලා මනුස්ස සාර ධර්ම. දස අකුසලයෙන් වෙන් වෙලා හිටපු සාර ධර්මයේ තමයි මුලින් තිබුණේ. අර රාගයන්ට වැටෙන්න වැටෙන්න කාමයන්ගෙන් බලවත් වෙන්න වෙන්න. කාමයන්ගෙන් මත් වෙනකොට අර සාර ධර්ම එකින් එක ඉවත් වෙනවා. හොරකම් කරපගෙන හොරකම් කරන්න පටන් ගන්නවා. ඉතලම පටන් ගත්තේ නරකේ වෑන් හොරකම. ඒක පටන් ගත්තා පස්සේ දඬුවම් කරන්න පටන් ගත්තා හොරකම් කරන අයට. ඒක මුල් කරගෙන තමයි ප්‍රාණඝාත සත්ව හිංසා ආදියට හිංසා පීඩා ඉදන් පටන් ගත්තේ. ඇති වෙන වෙනස්කම. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? නොඑක ආකාරයෙන් අල්ලාගෙන ප්‍රශ්න කරන හොරකම් කරපුවාම නම් හොරකම් කළේ නැහැ. බොරු කියනවා. තව එක්කෙනෙක් ඉඳලා කට්ටියට කේලම් කියනවා. අන්න ඵලයල්ල කෝකින් අල්ලාගෙන ඉන්න අන්න හොරකම් කරනවා. සමහර කට්ටිය ඇයට වයින්ව පරස වචන කියනවා. තැනි තැන වැඩක් නැති ප්‍රලාප කතා ආරියා ගැටි මෙහෙමයි මෙයා ගැටි මෙහෙමයි බොරු කේලම් පරස වචන ප්‍රලාප මේ පැත්තෙන් එනවා ප්‍රාණඝාත අදත්තා දාන දෙක ආවට පස්සේ මොකද කරන්නේ බේරෙන්න විදිහක් නැත්නම් ලොකු පුංචි වේදයක් හැදිලා ලොකු එක්කෙනාගේ හිත ගන්න ලොකු එක්කෙනාගේ වැඩිලාභ ගන්න මිත්‍යාචාර වල හැදෙනවා හැතිරෙනවා කාමයන්ගෙන් දර බීමා කරගෙන මෙන්න මේ විදිහට ওই දස අකුසලයේ කෙරෙන්න පටන් ගන්නවා මෙන්න මේ දස අකුසලිය ආපුවාම හරය ඉවරයි. ඒ සාර ධර්ම තියෙන තාක්කල් අපිට ලෙඩක් නැහැ. ශාරීරියේ සියලු පෝෂණ තිබුණා. ඒ ශාරීරියේ තිබුණ මහ ශක්තිය ශරීරයෙන් විසි වුණා. සෝ කියන තමන්ගෙන් විසි වුණා අහකට විශ්ව වුණා. සෝ කියන එකෙන් විසි වෙච්ච එක තමයි විශ්ව කියන්නේ. විශ්වය. තමන්ගෙන් අහ කණි කරේ විශ්වය. ඒ විශ්වය තුළ දුරට අස් වුණා ශරීරයෙන් නැති වෙලාම ගියේ නැහැ දුරස් වුණා මොකද්ද දුරස් වුණේ හරේ ලූ එක දුරස් වුණා හරේ ලූ අර ලූ හරේ ලූ නිසා තමයි අර ලූ හැදුනේ අන්න ගිහිල්ලා පිටිපිට ස්ථානේ ඒක නැගී සිටින ශක්තියක් නිසා ගහක් හැටියට සොයන් ජාතව නිර්මාණය වුණා ඒක තමයි අර ලූ ගහ ඊට පස්සේ මොකද වෙන්නේ අර පෝෂණය අඩු වෙනකොට රෝගයක් එනකොට අර දිවස් තියෙන ඉරිසිවරු බැලුවා මෙයාට රෝගේ හැදින්නේ ඇයි බලපුවාම දකින්නවා අර තිබිච්ච ශක්තිය ඇඟේ නෑ දැන් මොකක් විලාද ඒක නැති වුණේ හරේ ඉවත දාපු නිසා ඒකට මොකද වුණේ තිබිච්ච ශක්තියට හොඳ වෙල අසර දිවසර වේඳ පටන් ගන්නවා විහිදිලා ගිහිලා කිරණ ශක්තියකින් ගහක් හැදිලා අර තියෙන්නේ ඒ ගහ තමයි අන්න ද්‍රව්‍ය පදාර්ථ ඥානය ඇති ඉරිසිවරු විසින් බේත් හෙව්ව හැටි අන්න හරේ රූ ගහ අතන තිනවා අයකින් ගනිලා ගෙඩි අරන් දීපල්ලා කොටලා මිරිකලා ඉස්ම ගිය ශක්තිය ආපහු ඇදලා දීපල්ලා ලිලේ ඇරින්න හරේ ලූ නිසා හටගත්තේ යම්කිසි ලෙඩක් තිබුණ නම් ඒක ඇරෙන්න අර දිවස් ඇති මහ ඉරිසිවරු අරලු දෙන්න කිව්වා තම්බල හරි ඒ ගාලි දෙන හැටියට සල්ලා හරි දෙනවා ඒක ඉස්ම ටික ඒක දුන්නාම ශරීරයට අර දුරස් වෙච්ච එක ආපහු ලැබෙනවා උපක්‍රමයකින් ප්‍රයෝගයකින් එතකොට ලෙඩේ ඇරෙනවා දැන් සත්බස අහක දාපු එකකින් තව එකක් හැදෙනවා ඔය එක්කලම එක දෙයක් විතරක් නෙමෙයි ශරීරයේ විවිධ හේතු අහක් වෙන්න ඕන රෝගයක් හැදෙන්න සත්බස භාවිතාවක් නැහැ ඒකත් ඉවත් කරලා බහ ඉවත් වුණේ කොහටද බහ ලූ තැන බලනවා බහ ඉවත් වෙලා ගියාම එකකින් හටගත්ත ශක්තිය විහිදිලා ගිහිල්ලා හටගත්ත සෙනත් තියෙනවා ඒ දිවසේ බලපුවාම පේනවා ඒක කැරකිලා ගිහිල්ලා හිටන් යම්කිසි රුස්සයක් වශයෙන් පිහිටියා සොයන් ජාතෝ ඒක සතර මහා භූතයන්ගේ සංකල්පණයක් වෙලා සොයන් ජාත රුස්සයක් හැදුනා බහලු නිසා බහලු තමයි බුලු වුනේ ඊට පස්සේ මොකද දෙන්නේ කාගේවත් ඇලිලා ගෙලිලා ඉන්න ඕනකමක් තිබුණේ නැහැ අනුගේ පිළිසරණක් පිහිටක් ඕනේ නැහැ තව කෙනෙකුට ජීවත් වෙන්න එහෙම ස්වභාවයක් තියෙන දැන් ඒ ස්වභාවයක් නැති වෙලා ගියා මොකක් නිසාද දුර්වලතාවය ඇති වෙනවා ශරීරවල තව කෙනෙක්ගේ පිහිටා පිළිසරණ කොහොම එකතු වෙලා ජීවත් වෙන්න නොඇලි ඉඳ වැද දැන් ඇලින්න පටන් ගත්තා අල්ලන්නත් ඕනේ වුණා යනකොට වැටෙනවා ඉතලා අල්ලන්න ඕනේ නැහැ කවුරුවත් වැටෙන්න එහෙම දෙයක් නැහැ වයසට ගියා කියලා එහෙම දෙයක් කරදරේකුත් නැහැ දැන් නොඇලි ඉන්න සත්‍ය ඈත් වෙලා ගියා අල්ලගන්න සත්‍ය ඉඳ වුණා නොඇල්ලි නෙල්ලි වුණා අරලු බුරු නෙල්ලි කියන මූලික අවසර තුන අදත් ආපහු දුන්නාම රෝග අරින්ද ගන්න ප්‍රධාන අවසර තුන වුණා ඉතින් මේවා මට බැනුම් අහන්න එන වැඩ මොනෙක් ඉති විච නිරුක්තිද කවුරු පෙන්නපුවාද මේ කියලා අහනවා කවුරු පෙන්වල් නැත්තත් අවුරුදු 25 30ක් මම මිනිසුන බේද දීලා තියෙනවා බේද දීලා තියෙන මම ඔය ගන්න ක්‍රමයක මිසක් ආයුර්වේද වෛද්‍යවරයෙකුත් නෙමෙයි එහෙම ඉගෙන ගලත් නැහැ. නමුත් ඒ හැම එකම හොද කරන්න බැරි ලෙඩු දහස් ගණන් ලක්ෂ ගණන් සනීප වෙලා තියෙන කිසි රෝගියෙක් මැරිලා නැහැ මේ බේත් වලින්. වෙන ආපදාවක් වෙලත් නැහැ. ඒකත් එක්තරා සමාධියට එන බේත් ලක්ෂණයකින් තමයි ගන්නෙ. ඒ අරන් තමයි මේ බේත් දීලා තියෙන්නේ. එහෙම ක්‍රම තිබුණා. ජීවිතේ දෙන්න හිතන්න බැරි බේතුත් දීලා තියෙනවා. දෙන්න බයයි එකපාරම මොකද ඒවා දීලා නැහැ කවුරුවත්. එහෙම අවස්ථාවල් පවා විවිධ කෙම් ක්‍රම ආදීන් පවා ඒවා දීලා තියෙනවා එක්තරා පුද්ගලයෙකුට දෙන්න වුණා බේතා මම එකක් දෙකක් කියන්නේ මොකද මේවා ස්වභාවය කියා දෙන්න එයාගේ මුළු ශරීරයෙම කැක්කුමයි නැකිලා ඉඳද්දි බොහොම අමාරුයි ඒවක් ශක්තියත් එයාගේ ස්වභාවයක් තිබුණා එයාගේ මියගේ ඥාතියෙක් හිටියා පැරණි ඥාතියෙක් එයාගේ වැල්මකුත් මේ ශරීරයට තියෙනවා ඊට පස්සේ මෙයාට ආව එක බේතා ඒ බේත දීලා නැහැ කවුරුවත් ඒක යම්කිසි ආකාරයෙන් පොඩි මේ ලී කෑල්ලක් එහෙම කකුලේ ඇවුනොත් එහෙම ඔඩු යනවා ඒ තරම් සැරයි ඒක දැන් මේ බේත මට එනවා මට මේක දෙන්න විදිහක් නැහැ මනසට ගලාගෙන එනවා මොනවද දෙන්නේ මේ පොලිසිඥ වරන් කියලා ගස් జాතියක් තියෙනවා. ඔන්නේ ගස්වල මල් මිටවල් අටක් කරගෙන තම්බලා. කසාය කරලා ඒ කසාය දෙන්න. දැන් මං කොහොම දෙන්නද මේක? මැරිලා ඉඳන් ඉන්නේ මට විශ්වාසත් නැහැ. මොකද මමවත් දන්නේ නැහැ ඒක වේතක් කියලා. නැවත වෙන වේතක් ඉන්නේ නැහැ ඒකමයි එන්නේ. ඉතින් මම එයාට මේ ස්ථානියම තමයි ඒ දෛව වේත කලි ඔය ඔයාල පල්ලේ මිදිර ගේ තිබුණේ ඉතින් එදින්දි මොකද කරන්නේ මං කිව්වා බේතා මෙන්න මේක බේතා කෙනේක හැබැයි කාටවත් දීලා නැහැ. මේක වසද කියලා කියන්න මම දන්නේ නැහැ. නමුත් ඔයාගේ රෝගීට එන බේත මේකයි. ඒක නිසා මේ බේත දෙන්න නම් ඉතලා මේ කිව්ව විදිහට හිඳින්න. අතේ මිටවල් වලින් අතේ මිටවල් හතක් ඔය මල් වෙන් කරලා ගන්න. වතුරපත අඩක් දාලා පතල හිඳින්න. හැබැයි හිඳලා එකපාර එහෙම බොන්න එපා. මේක අරගෙන චුට්ටක් කටගාලා බලන්න. දිවේ යන්තම් දිවාගේ තියලා බලන්න. ඇඟට මොකුත් අමත්තක් එනවා නම් එහෙම හිරි වැටෙනවා නම් හරි මොකක් දිව හිරි වැටෙනවා නම් එහෙම එකක් આવතේ බොන්න එපා. ඊට පස්සේ ටිකක් බින්දුවක් විතර කටගාලා බලන්න. පෑකින් දෙහිකින්. ඒත් ගානක් නැත්නම් තේ හැඳක් විතර පොඩ්ඩක් බින්දුවක් වීලා බලන්න. ගොඩක් එහෙම බොන්න එපා. ඔහොම දවසක් විතර ඉඳ ඊට පස්සේ එකක් හදලා තේ හැඳක් විතර බොන්න. දෙකක් විතර බොන්න. මොකුත් අමාරුවක් නැහැ බොන්න මේ බේත. උදේ හවස පතක් උදේටයි හවසටයි. ඔහොම දින හතක් බොන්න. තව හතක් ගියාට පස්සේ මිනිස්සයා එනවා. තිවිච් අමාරුවක් මොකුත් නැහැ. මම මෙච්චරක්මට කොහොමද මොකද කළේ? මොනවහන්ද පොඩි සින්නමරම් මල් වීසේ ඉන්නේ නැතිව මන් දන්නේ නැතිව මම බිව්ව හතක් ගවන් කිව්වා. ඒ මාසේ මං කිව් විදිහට පරිස්සම් කරගෙන ඉඳලා නැහැ. මැරෙන්නේ නැති වාදන්න නිසා බිව්වා කිව්වා. ඒක වහවෙන්න විදියක් නැහැ කිය. ලිලේ හොඳයි හොඳට. තව වේත් මොකුත් ඕනේ නැහැ. පස්සේ මම බැලුවා මොකද වෙලා තියෙන හිටු අමුණුසේ යන්න ගිහිල්ලා. දැන් අමුණුසේ නම හබම් පොඩි සිඤ්ඤෝ. මැරෙයි කියලා වයිද පොඩි සිඤ්ඤා වැන්ලා ගිහිල්ලා. පොඩි සිඤ්ඤා හදපු ලෙඩේ ඉවරයි. පොඩි සිඤ්ඤා වරන් කියන එක තමයි මල් ගහේ නම. මියා ඇඟට හිටු ආවිසලා හිටු එක නෑ ඇඟ ඇතුලේ හිටු අමුණුසේක් නම පොඩි සිඤ්ඤා. එයාට ඇහුණ පොඩි සිඤ්ඤා වරන්ට බේතක් දෙනවා කියලා. ඒ වේද ගන්නට අමරසිංහ වැල්ලා ගියා. ලෙඩේ ඇරුණා. මෙන්න මෙහා පුදුම වේත් තියෙනවා. මෙයා කෙම් ක්‍රම. ඒක වේතා කියලා මම දන්නේ නැහැ. නමුත් සිද්ධ වුණා එහෙම. ඇඟටත් ප්‍රත්‍ය වෙලා තියෙනවා කොහොම හරි ඒ වේත. ඇඟේ තිබිච්ච අමාරුත් ඒකෙන් අඩු නැති වෙලාම ගියා. කාරණා දෙකක් සිද්ධ වුණා. එකක් තමයි අමනුසියයි වත් වෙච්ච එක. අනික තමයි ඒ වේත ඇඟට ප්‍රත්‍ය වෙච්ච එක. මෙහෙම අවස්ථා තියෙනවා හිතාගන්න බැරි දේවල්. ඒ වගේ බේත වර්ග එනවා. හැබැයි ආපුහම හේතු ඇතුමයි විග්‍රහ වෙලා එන්නේ ඒ බේතේ හැටි. ඒවා එතරම් හරි ගැඹුරුයි. වෛද්‍යවරු එක්කලා යම් අවස්ථාවල අභියෝග කරලායි බේත් දීලා තියෙනවා. ඒ වගේම ආයුර්වේද වෛද්‍ය ආයුර්වේද වෙද මහත්තුරුන්ට අභියෝග කරලා බේත් දීලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා මේ ක්‍රමෙන් සනීප කරන්න බෑ. දින කියලා වෙලාවල් කියලා සනීප කරලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. මේ ඔක්කොම ද්‍රව්‍ය පදාර්ථ ඥානයත් එක්ක සම්බන්ධ වෙච්ච මෙහෙම ක්‍රමයකින් ගත්තේ වේ මගේ අධ්‍යක්ෂින්. ඒ නිසා මම කිව්වේ පොතපතේ මේවට නිරුක්ති නැහැ කිව්වට මම ගණන් ගන්නේ නැහැ. මට ප්‍රශ්නයක්වත් නැහැ. මම ධර්ම වෙනස් කරනවා නෙවෙයි. මේ වෙන් යම්කිසි ආකාරයෙන් පෙන්වන්නේ කෙනෙකුට යම්කිසි අත්හැරිය යුතු නරක පැත්තක් තියෙනවා නම් ඒක අත්හරින්න. සබ්බ වාපසා කරන ඒක බුදු වදන. ඉතින් යමකී යමකින් ලෝකේට කරදරයක් වෙනවා නම් තමන් දුස්චරිතයක් වළක්වනවා නම් ඒකෙන් තමන්ට යහපතක් වෙනවා කියන ධර්මයේ කිසිම වේදයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ හැම නිරුක්තියක්ම එන්නේ ඊට අනුකූලව. ඉතින් ඔක පොතේ නැති වෙන්න පුළුවන් ව්‍යාකරණ නිරුක්තියට විරුද්ධ වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් නැතුව නම් මේ විග්‍රහ කරලා දෙන්නේ මේකේ ප්‍රතිඵලයක් තියෙනවා නම් දකින්න මේකෙන් අවේඩක් වෙන්නේ නැහැ කියන එකයි පෙන්නන්නේ. දැන් මේ තව පැලැටියක් තියෙනවා. මේ විෂ්ණු ක්‍රාන්ති කියලා හිතන් අපි නමකින් හඳුන්වන පැලැටියක්. මේ විෂ්ණු ක්‍රාන්ති කියලා හිතන් පෙන්වන්නේ ඔය ක්‍රාන්තිය කියලා හිතන් කියන්නේ යම් කිසි ක්‍රියාවලියක අවසානය කියන එකයි. ඔය විෂ්ණු කියන වචනයක් තියෙනවා. ඔය විෂ්ණු කියන වචනේ කියන්නේ වෙන්හු කියන වචනේ. විෂ්ණු කියන තව වචනයකින් ශබ්ද වෙන්නේ ඒකයි. වෙන්හු දේව කියලා කියන්නේ විෂ්ණු දේව කියන්නේ ඒක නමට කියන වචන. අපේ ආදි පැරණි අය දැන් ඔය කියන මූලික කාල සීමාව අත්හැරනට පස්සේ කාමලෝකයේ ජීවත් වෙන කාලයක් ආවා. හැබැයි ඒ කාලෙදි දෙමාපියෝ අත්හැරියේ නැහැ කවදාවත් විවාහ වුණා කියලා. ඒගොල්ලෝ වෙන් වෙලා තමයි විවාහ වෙලා හිටියේ. අම්මයි තාත්තයි දුවයි පුතයි ඔක්කොම කසාද බඳලා එක ගෙදර එහෙම කාලයක් තිබුණේ නැහැ. අමු සැමියන් දෙන්නේ එක ගෙදර ඉන්නවා නම් කවදාවත් දුව දරුවෝ කසාද බඳලා ඒ ගෙදර ඉන්නේ නැහැ එකට. ඒක බොහොම දුචරිතයක් හැටියට සැලකුව කාලයක්. ඉතින් පැලක් හරි හදාගෙන ලොකු ගෙවල් නෙමෙයි ඒ කාලේ හැදුවේ. කටු වැටි බිත්ති වලින් එහෙම පැලලා තමයි ස්වභාවික දෙයින් හදාගත්තේ. එහෙම හදාගෙන වෙන් වුණා. වෙන් වෙලා හිටියත් හුයක් වාගේ, හුය කියලා කියන්නේ නූලක්. නූලකින් ලනුවකින් බැඳිලා ඉන්නවා වාගේ තමයි ඈත් වෙලා හිටියට ඒ පෞල් ජීවිතය නිසා ඈත් වෙලා වෙනම හිටියට එකතු වෙලා ජීවත් වුණේ. හොයා හදාගත්ත දෙයක් එකතු වෙලා කෑවා. දෙමව්පිය අත්තල්ල ඈත් වෙලා ගියේ නෑ. වෙන්නුනත් හුයකින් බැඳී ඉන්නවා සමානයි කියන අර්ථයෙන් වෙන්නෝ කිව්වා. මේ කාම ජීවිතයේ සුද්ධාතුව දෙමව්පියන් ආදී අය සමග නැදෑ හිතවතුන් වැඩි හිටියන් ගුරුවරුන් එකතු වෙලා සාමී සමාදානින් ජීවත් වෙච්ච ලක්ෂණ ගති ලක්ෂණය දේව ගතියක්. මෙන්න මේ වෙන්නෝ කියන ගති ලක්ෂණය තමයි විෂ්ණුව කිව්වේ. ඒ ක්‍රියාවලියේ කෙලවරක් වෙනවා කල් යනකොට. මොකද මිනිස්සු දූෂ්‍ය වෙලා අර සමගිය සමාදානියේ බිඳිල යනවා. තමන්ගේකම දෙමව්පියකම ගුරු තත්වයේ ගුරු ගෞරවයේ ඒව නැති වෙලා යනවා. ඊට පස්සේ දැක්කත් අහක බලාගන්න කාලයක් එනවා. මෙන්න මෙහෙම පිරිස එනකොට මොකද වෙන්නේ? ශරීර ශක්තිය ශරීරයෙන් පිරිහිලා ඈත් වෙලා යනවා. ඈත් වෙලා ගියාට පස්සේ ඇති වෙනවා විවිධාකාර රෝගාබාධ. සමහරවිට ඊට පස්සේ මොකද වෙන්නේ? තමන්ට අවශ්‍ය වැඩ ටික කරගන්න බැරි වෙලා යනවා. ශක්තියක් නැති වෙනවා. ක්‍රියාකාරී ශක්තිය ගෙවිලා යනවා. මෙන්න මෙහෙම ගෙවිලා ගියාම විෂ්ණු ක්‍රාන්ති වලින් ආපහු දෙන්න ඕනේ. ඒක ගිහිලා පිහිට වූ පැලෑටිය තමයි. මොකද මහ ලොකු ලොකු අලුකු ගස් වෙනවා. සාමාන්‍ය මට්ටමේවා ඊට අනුකූල ගස් වෙනවා. ඒ ශක්තිය විහිදිලා ගිහිලා පිටට වුණාම පිහිටන ආකාරයට තමයි ඒවා හොයාගන්න පුළුවන්. ඉතින් විෂ්ණු ක්‍රාන්ති කියන එක ගන්න ශාරීරික අක්‍රීය කරන දුබල කරන ලෙඩවල බේතක් වශයෙන්. අද බැලුවත් ආයුර්වේද ගන්න එමකට දීලා හොයාගත්තම ඕක අහුවේ. මං ආයුර්වේදයෙන් බලන්නේ මේ කියන්නේ. ඒකේ ස්වභාවය බලලා. ඉනි විෂ්ණු ක්‍රාන්ති කියන්නේ එහෙම જાතිය. මම මොකද්ද මේ විෂ්ණු ක්‍රාන්ති කියන එකයි මම අහලා තියෙන්නේ. ඉතින් මේවා අපිට ඔච්චර දුර යන්න අවශ්‍ය නැහැ. මේවා සාමාන්‍ය දෙයක්. අපිට ධර්මයේ තුල මේවා මෙහෙම ගැඹුරු පැත්තක් මේ ධර්මයේ තියෙනවා කියලා හිතලා දැනගත්තොත් ඇති මේවා පස්සේ යන්න එපා ඇත්තට.